වරප්‍රසාද ප්‍රශ්න ගන්නවා. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 22 යටතේ ප්‍රශ්න ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.
මොකද ගරු නියෝජ කතානායකතුමනි,
කවුද කිල්ලන්නේ?
පසුගිය දිනවල ශ්‍රී ලංකාව මුහුණ දුන් ධාරා නිපාත වර්ෂාව, ගං වතුර පිටාර ගැලීම්, දරුණු සුළුසුළං හා කුණාටු තත්ත්වයන් නිසා හානියට පත් ජනජීවිතය හා ඊට පෙරාතුවද ඇතිවී තිබූ පාර්ශ්වික හානි තත්ත්වය පිළිබඳ මුළු රට හා පාර්ලිමේන්තුව දැනුවත්ව ඇත. එක එහෙයින් පසුගිය දිනවල රටපුරා සිදුවුණු එනම් කුරුණෑගල, පුත්තලම, මඩකල්පුව, නූරැලිය, මහනුවර, මාතලේ ගාල්ල, කෑගල්ල, රත්නපුර, මොන්රාගල, කළුතර, ගම්පහ, කොළඹ යන දිස්ත්‍රික්කවලට දරුණු වර්ෂාව, ගංවතුර පිටාර ගැලීම්, සුළිසුළං නිසා බලපෑමට ලක් වූ පවුල් පුද්ගලයන් මියගිය ඇති ගණන රෝහල් ගත වී ඇති ප්‍රමාණය ප්‍රකාශ කරනවාද? ඒ සම්බන්ධව සහන සැපයීම සඳහා ගෙන ඇති පියවරන් හා ගන්නා පියවරවන් මොනවාද? දෙක, මේ නිසා හානියට පත්ව ඇති ගොවිතැන් ව්‍යාපාර හා සේවාවන් වෙනුවෙන් ලබාදීමට බලාපොරොත්තු වෙන සහන හා ආධාර මොනවාද? සහගරු ඇමතුමනි, කවදාද? තුන, ශ්‍රී ලංකාව කාලගුණික විපර්යාසයට ගොදුරු වෙමින් දරුණු නියඟය පසුගිය මාස ගණනාවම දරුණු නියඟයකට අපි මුහුණ දුන්නා. ගංවතුර, කුණාටු හා සුළිසුළං වලට භාජනය වීම වැඩි වෙන බව ශ්‍රී ලංකාවේ විශේෂඥ හා ජාත්‍යන්තර වාර්තාද ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධව ජාතික වශයෙන් හදිසිහා වැදගත් මැදිහත්වීමක් සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවෙන් අප රට පසුවේ මහාචාර්ය ජාත්‍යන්තර කීර්තිය දිනාගත් අප රට පුරවැසි මහාචාර්ය මොහාන් මුණසිංහ, මහාචාර්ය ආචාර්ය රනිල් සේනනායක, ආචාර්ය ජගත් ගුණවර්ධනයන් විසින් අඛණ්ඩව දක්වන අදහස් පිළිබඳ හා ශ්‍රේෂ්ඨයට අදාළ විශේෂඥයන් විශ්වවිද්‍යාල හා සමාජයේ ඉදිරිපත් වෙන අදහස් ගෙන වැඩපිළිවෙලක් සකස් කිරීමට අදාළ රජයේ දෙපාර්තමේන්තුව ආයතන සක්‍රීයව ක්‍රියා කරවීමට පියවර ගන්නවාද? ගරු ඇමතුමනි, මා හිතන්නේ ඉතාම වැදගත්ම කොටසක් අපි ඉදිරිය සඳහා අපි ගිවිසුම් අත්සන් කරනවා කාලගුණ විපර්යාස ක්ලයිමට් චේන්ජ් කියලා. නමුත් මේ පිළිබඳ ලෝකයේ අනිත් රටවලට පවා උපදෙස් දෙන මේ මං සඳහන් කරපු ආචාර්යවරු හා ශ්‍රී ලාංකිකයන්ගේ සමන්විත මණ්ඩලයක් මගින් පියවර ගැනීමේ අවශ්‍යතාවය මතුවෙනවා. මම වෙලාව ගන්නේ නැහැ. මොකද එහෙම නැත්තම් දිගටම අපි මේ කාලගුණක විපර්යාසයේ අනිටු ඵල විපාකවලට සියලු දෙනා දැන් කියනවා. මම රනිල් සේනනායක මෙතුමාගේ අගෝස්තු 28 වෙනිදා ද මෝටබම් කියන ලිපිය අයිලන් පුවත්පතේ ඩොක්ටර් රනිල් සේනනායක ඩිවලපින් ඩවුන්වර්ඩ්ස්, ඒ කියන්නේ සංවර්ධනය අඩපණ වී ආපස්සට හැරීමේ භයානකකම, ඒ වගේම එවැනි ලිපි රාශියක් මහාචාර්ය මොහාන් මුණසිංහ නෝබල්ස් තෑග්ගේ එක කොටසක් දිනාගත්ත ශ්‍රී ලාංකිකයා අපේ රටේ. මේ අයගේ සක්‍රීය දායකත්වයක් ඇති වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සලකා බලනවාද කියලා.
ගරු රංගේ බණ්ඩාර ඇමතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු වාසිද්ද, ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට අදාළව ළඟදී ආණ්ඩු පිටවනවනේ ඒකෙන්ද බය ඉන්නේ. සීන ආණ්ඩු වෙන ඉඳ බයටයි. ඈ සූතරේ තියෙන තාණ්ඩුවක් තියෙන්න බෑ. හොඳයි ප්‍රශ්නේ උත්තර දෙන්න. එහෙම chance එකක් තියෙනවා. Thank you. ගරු නියෝජක කතානායකතුමනි, එක පසුගිය දිනවල රට පුරා සිදු වුණු එනම් කුරුණෑගල පුත්තරම මඩගලපුව නුවරඑලිය මහනුවර මාතලේ ගාල්ල කෑගල්ල රත්නපුර මොණරාගල කළුතර ගම්පහ කොළඹ යන දිස්ත්‍රික්කවල දරුණු වර්ෂාව ගම්මතර පිටාර ගැලීම සුලිසුලන් නිසා බලපෑමට ලක් වූ පවුල් පුද්ගලයන් මියගොස් ඇති ගණන රෝහල්ගතව ඇති ප්‍රමාණය ප්‍රකාශ කරන පිළිතුර ආපදාවට ලක් වූ පවුල් සංඛ්‍යාව 17303යි ආපදාවට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 69583යි ආපදාවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 12යි ආපදාවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 18යි කඩිනම් ආපදා සාහන සැලසීම සඳහා පිසු ආහාර වියලි සලාක එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මරණ වන්දි ජලය ලබා දීම හා වෙනත් අත්‍යවශ්‍ය සහනාධාර ද්‍රව්‍ය රක්ෂණාවරණ වැඩසටහන යටතේ දිසික් ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති මුදල් ප්‍රතිපාදන සංඛ්‍යාව 1,25,00,000යි. මේට අමතරව දිසික් ලේකම්වරුන්ගේ ඉල්ලීම අනුව ටෙන්ට් වැහි කබා තුවා කුසි උපකරණ කට්ටල වතුර බෝතල් වැනි ද්‍රව්‍ය එම දිස්ත්‍රික්ක වෙත ලබා දී ඇත. ඒක සංඛ්‍යාව අවශ්‍යද ධර්මන්තිතුමා? අවශ්‍ය නම් යමනු තියෙනවා. හොඳයි. සරි. මං කාට දැස් දෙන්න එනවා. අහලා තියෙන මන්ත්‍රීතුමාට එවන්න. එතකොට පිට කොපියක් ඔය ඇවිල්ලා ගන්න. ආපදාවෙන් හානියටපත් නිවාස වාසස්ථානයට සුදුසු පරිදි කඩිනමින් පිළිසකර කර ගැනීම සඳහා රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දීම සඳහා රක්ෂණාවරණ වැඩසටහන යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කළ ඇති මුදල 2,30,00,000යි. හානිය නිවාස සහ ගෘහපකරණ සඳහා හානි තක්සේරු කමිටුවක් මගින් එම හානිය තක්සේරු කර රක්ෂණාවරණ වැඩසටහන යටතේ වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කරනු ලැබේ. උපරිමය එක් නිවසක් සඳහා මිලියන 2.5 නැත ලක්ෂ 25යි කරවන්තම. රුපියල් මිලියන 10ට අඩු පිරිවැටුමක් සහිත සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල ගොඩනැගිලි හා තොග හානි සඳහාත් හානි තක්සේරු කමිටුව මගින් තක්සේරු කර ඇති වන්දි මුදල් රක්ෂණාවරණ වැඩසටහන යටතේ කඩිනමින් ලබා දීම සිදු කරනු ලැබේ. උපරිමය මිලියන 2.5 නැත ලක්ෂ 25යි. තොග සහ උපකරණ යන්ත්‍ර සූත්‍ර ආදියට උපරිමය රුපියල් ලක්ෂයකට යටත්ව මේ නිසා හානියට පත් වී ඇති ගොවිතැන් ව්‍යාපාර හා සේවා වෙනුවෙන් ලබා දීමට බලාපොරොත්තු වන සහන ආධාර මොනවාද? ඒක අපට අදාළ වෙන්නේ නැහැ. මේක අදාළ වෙන්නේ කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන්නේ කරවන්තව. ඒ වගේම ශ්‍රී ලංකාව කාලගුණ විපර්යාසයට ගොදුරු වීම සම්බන්ධව ඔබතුමා අහලා තියෙන ප්‍රශ්න විශේෂඥ මහත්මරුන්ගේ නන්දේකනත් එක්කලා දේශිකුණක අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘති යටතේ ප්‍රධාන ගංගා ද්‍රෝණිවල අලුත් ජලාශය ඉදිකිරීම මගින් වැසි ජලය අවශ්‍ය ගංගා ද්‍රෝණිවලට හැරවීම මෙන්ම ගම්මතුර අවම කිරීමේ වැඩසටහන සිදුවීම පවතී. මේ අනුව තල්පිටිකල ජලාශය සකස් කිරීමේ වැඩකටයුතු බදුල්ල දිස්ත්‍රික්කයේ කඩිනමින් ආරම්භ කර මේනකොටත් ගිවිසුම් ගතම් කරලා කොන්ත්‍රාත් සමාගම ඇවිල්ලා ඉවරයි. ගරු මන්තවා සෙංගල්ලෝ ව්‍යාපාරයේ මේනකොටත් ආරම්භ කරලා දැදුරු ආරස් කරලා ආරච්චි කට්ටුවට වතුර ගෙන යාම ආරම්භ කරලා තියෙනවා. අන්දරවැය ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. මාංකුලම ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම කැලණිගඟ පිළිබඳව සමස්ත අධ්‍යයනය කරලා වාර්තාව සකස් කරලා තියෙනවා. කැලණිගඟ වයඹට හැරවීම සඳහා ඊයේත් අපි ජපන් සමාගමක් කණ්ඩ රජය නියෝජිත සමාගම නෙවෙයි ජපන් රජය නියෝජිතෙන් කණ්ඩායමක් එක්කල සාකච්ඡාව තිබුණා. ඒ අනුව ගංගා ද්‍රෝණිවල ජලය රැස් කිරීම සඳහා ගබඩා ජලාශ සකස් කිරීමට අවශ්‍ය පියවර. ඒ වගේම රත්නපුරේ කළුගඟේ ප්‍රශ්නය විසඳීම සඳහා මල්වල ජලාශය සැදීමට රත්නපුර ජනතාවගේ විරෝධතාවයක් තියෙනවා. ඒ විරෝධතාවය අවම කර ගැනීමට අපි උසාවියක ඉදලා ඉන්නවා. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මේ ආදී වශයෙන් ජලය ගංගා ද්‍රෝණිවල ජලය වෙනත් ප්‍රදේශවලට හැරවීම සඳහා ගබඩා කර ගැනීම සඳහා පියවර අරගෙන යනවා. ඒ වගේම දේශගුණික සුහුරු කෘෂිකාර්මික ව්‍යාපෘති යටතේ දේශගුණික විපර්යාසවලට අනුකූලව කෘෂිකර්මාන්තයේ වෙනස්කම් සිදු කරමින් පවතිනවා. ඒක කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ සිදු වෙනවා.
ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.
මන්ත්‍රීතුමා ගරු ඇමතුමා, මේ නිකුත් කර තිබෙන නිවේදන අනුව අදාළ වන්දි ගෙවීම් තව අවුරුදු දෙකක්වත් ඇතුළතදී කරන්න පුළුවන් වේද? මොකද දැන් තවමත් අවුරුදු දෙකකට ඉස්සෙලා කැලණි ද්‍රෝණියේ, කළුගඟ ද්‍රෝණියේ සිදු වුණු හානිවල සියලු වන්දි ගෙවල නැහැ. එතකොට කොහොමද ජනතාවට වන්දි දුන්නයි කියලා
කියන්නේ? ගරු මන්ත්‍රීතුමා, මේ වන්දි ගෙවීමේ කටයුත්ත ජාතික රක්ෂණ භාර අරමුදල විසින් සිදු කරන්නේ, අපි ආපද අමාත්‍යාංශය යටතේ සිදු වෙන කොටසයි සිදු වෙන්නේ. ඒ පසුගිය අවස්ථාවේ යම් ප්‍රශ්නයක් තිබුණා. ඒ වෙලාවේ රක්ෂණ භාර අරමුදල මේ තක්සේරු කරන නිලධාරීන් කවුරුත් හිටියේ නැහැ. මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඉන්න නිලධාරීන්ගේ මේ තක්සේරු කරලා ඉවර තිබුණේ. මෙන්න මේ තක්සේරු වටිනාකම් වල පිළිබඳව ගැටලු උත්සාහගත තත්ත්වයන් නිසා ඒ තක්සේරු ගෙවීමේ ප්‍රමාදයක් ජාතික රක්ෂණ භාර අරමුදලෙන් තිබුණා. නමුත් අපි මේක ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා කඩිනම් කරගෙන කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඔබතුමා ඉදිරිපත් කරලා තිබුණේ කාරණයක්, මේ දේශගුණික සහ කාලගුණික අවබලපෑම් එක්කලත් මේ රට බලපාන යන තත්ත්වය. අත වශයෙන්ම ඔබතුමාලා අපි කවුරුත් දැන් කතා කරන්නේ 20යි 20 ජනාධිපති අපේක්ෂකයා කවුද, ආණ්ඩු පිහිටවන්නේ කවුද, ඒවා පිළිබඳව. නමුත් 20යි 50යි දි රට වෙන විනාශය පිළිබඳව අපි කවුරුත් කතා කරන්නේ. 20යි 50 වෙනකොට දේශගුණික මේ අවබලපෑම යටතේ සෙල්සියස් අංශක දෙකකින් ලංකාවේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම ගම්පහ ඉඳලා ගම්පහ උතුරුමැද වයඹ ඌව මේ දකුණ මේ උතුර මෙන්න මේ ප්‍රදේශ සියල්ලකම දැඩි නියන් තත්වයකට මුහුණ දෙනවා. ඒ නිසා ආපදා කළමනාකරණ කමිටුවේ ගරු සභාපතිතුමා, අධිකාර ජනාධිපතිතුමා, ඒ නිසා අපි මේ පිළිබඳව නෑ අහගන්න. අපි අධිකාර ජනාධිපතිතුමා සමග මේ පිළිබඳව අවධානය යොමු කරලා දැන් සියලු ආයතනත් එක්කලා ඒකාබද්ධව මේකට අවශ්‍ය වැඩපිළිවෙළ සූදානම් කරන්න අවස්ථාව ඉල්ලලා තියෙන අවස්ථාව ලැබේවි.
ඔබතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.
ආලගුණික විපර්යාසය ගරු නියෝජ කතානායකතුමනි පිළිබඳ ඇමතිතුමා කිව්වා ගංගා ද්‍රෝණිවල සංවර්ධන හා වැව් ගැන ප්‍රශ්නයක් නියඟයක් උත් තියෙනවා. දරුණුම ප්‍රශ්නේ නියඟය. දැන් මේ සම්බන්ධව තමයි මහාචාර්ය මොහන් මුණසිංහ, රනිල් සේනායක වැනි අයගේ අදහස් ගන්නට අපේ විශ්වවිද්‍යාල අය එකතු කරගෙන අලුත් වැඩපිළිවෙලක් නිලධාරී හා කාර්යාලයේ ওই ගිවිසිං අස්සම් කරලා භාණ්ඩාගාරයේ සල්ලි පොරොන්දු වෙන ව්‍යාපෘති හැමදාම කතා කරා. ඒ ව්‍යාපෘති එනකොට අපිට සිදුවෙන හානිය වෙලා ඉවරයි. ඒ නිසා මම අහනවා ඔබතුමාගේ අමාත්‍යංශයේ හැටියට හෝ රජයේ හැටියට මේ වැනි පියවරක් ගැනීමට බලාපොරොත්තු වෙනවද කියලා.
ගරු
මහාචාර්යවරු,
මේ දේශීය සහ විදේශීය විශේෂඥ කාලගුණ සහ දේශගුණික අවබලපෑම් පිළිබඳව ඉන්න විශේෂඥයන්ගේ සම්බන්ධතාවය අපේ අමාත්‍යංශයත් එක්ක ඍජුවම තියෙනවා. ඒ ලැබෙන උපදේශ තොරතුරු අපි පරිහරණය කරනවා. ඒ ලැබෙන උපදේශ අනුව තමයි ඒ තොරතුරු අනුව තමයි ඒ දැනුම අනුව තමයි අපි යම් යම් ක්‍රියාවලියට නැඹුරුලා තියෙන්නේ. ඒ අනුව ලංකාවේ වැව් ගැඹුරු කිරීමේ ව්‍යාපෘතිය අපි ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී එන වියලි කාල ගුණයට ඔරොත්තු දෙන විදිහට ජලය කපට කර ගැනීමට. ඒ සඳහා තමයි මම මුලින් කිව්වේ මූලික ප්‍රශ්නෙට පිළිතුරු දීමේදී රත්නපුර ඇතුළු විවිධ ස්ථානවල අලුතෙන් ඉදිකරන්න යන ව්‍යාපෘති, ඒ වගේම අනුරාධපුර උතුරුමැද පළාතේ ආරම්භ කරන්න යන මල්ලත්තුවේ ව්‍යාපාරය, ලංකාවේ වරිමාර්ග ශ්‍රේෂ්ඨයේ තුන්වෙනි විශාලතම ජලාශය ඉදිකරන්න යන්නේ අනුරාධපුර මල්ලත්තුවේ තන්ත්‍රිමලේ. ඉතින් මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ මේ ගරු මන්ත්‍රීතුමා මේ කියන්නා වූ විශේෂඥ දේශීය සහ විදේශීය උදවියගේ විශේෂඥ දැනුම අරගෙන, ඒ වගේම ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ ගරු සභාපතිතුමා, අධිකාරී ජනාධිපතිතුමා. එනිසා අපි මේ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන අධිකාරී ජනාධිපතිතුමාට අනික සියලුම ආයතන සහ විද්වතුන් සම්බන්ධ කරගෙන සමස්ත ලංකාව වෙනුවම වැඩසටහනක් ව්‍යාපෘතියක් අපි සකස් කළ යුතු වෙනවා. 2050 වෙනකොට එහෙම නැත්නම් අපේ රට ඉතාමත්ම විනාශකාරී තැනකට දේශගුණික අවබලපෑම තුළ සිදුවෙන්නේ. ඒකෙන් වියලි කාල ගුණයත්, උෂ්ණත්වයේ වැඩිවීමත්, ජලහිගයත් මේ ප්‍රශ්න ගන්නාවටමත් ඊට වඩා දැඩි සුළං ප්‍රශ්නත් ඒ වගේ තත්වයන් රාශියකට අපට මුහුණ දෙන්න සිදු වෙනවා.
බොහොම ස්තුතියි. ස්ථාවර නියෝගාංක 27.2 යටතේ දෙවැනි ප්‍රශ්නය. ඔව් ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.
මන්ත්‍රීතුමාගේ විස්තරයට නමුත් මම ආපු කාරණේ නොබල් හිමි ත්‍යාග හිමි ආ මහාචාර්ය මොහන් මුණසිංහ මහත්තයා කවුද කියලාවත් ඇමතිතුමා සඳහන් කරන්නේ නැහැ. ඉතින් මෙවැනි අයගේ සහයෝගයක් නැති ආණ්ඩුවක් ඉක්මනින් ගෙදර යන්න, තවත් රටට විපතක් දෙන්න නැතු.
තිරසරේකේ සභාව තිරසරේකේ වැඩ කටයුතු කරනවා නේද මහාචාර්යතුමා? තිරසර සම්මර්ධනයේකේ තුමා වැඩ කටයුතු කරනවා.
එතුමා තමයි බාරව තිරසරේ අංශයේ ඉන්නේ.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු ඇමතිවරු. ගරු අනුරාධ දිසානායක මන්ත්‍රීතුමා. ගරු අනුරාධ දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නය.
නෑ
ඒකට උත්තර දුන්නනේ ගරු ඇමතිතුමා. ගරු ගාමිණී ජයක්‍රම පෙර ඇමතිතුමා.
ප්‍රධාන උපදේශක තිරසර අංශයේ එක්සත් ජාතික සමුළුවට ගියා මොහොන් මහාචාර්ය මොහොන් මුරුසිංහ මහත්මයා. තිරසර යටතේ මේ ඔක්කොම සම්බන්ධ වෙනවා. එතුමාගේ සම්බන්ධ කරන්නේ තුල ඒ උපදේශකරන් ඒ රේකී අමාත්‍යසලත් කරනවා. ඔබතුමා කතා කරන දේ ලෝකීය වෙලා දින දිනු රටවල් කරපු පරිසර විනාශයල් තුල ඔබතුමා දැන් මේ මෙතුමාට දාලා මේ අකණ්ඩ එපා බොරුවට.
බොහොම ස්තුතියි ගරු අනුරාධ නායක මන්ත්‍රීතුමා. ඔබතුමා දැන් දීර්ඝ උත්තරයක් දුන්නනේ ගරු ඇමතිතුමා. ගරු රංගේ බණ්ඩාර ඇමතිතුමා.
කර කෑල්ලක් තිනෝ කියන්නේ ඒක.
ඔව්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමා මේ එක එක පුද්ගලයන් පිළිබඳව පූරිකාවක් කරන්න කියන මම එක් කරනවා. මෙතුමා ගැනත් කියන්න ඕන නම් බොරුළු ගැටි සිංහයන්ගෙන් පටන් ගන්න අවසානයේ
මෙතනම
මඩවලි මෙතුමා.
හරි බොහොම ස්තුතියි. ගරු අනුරාධ නායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මාළමේ සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ලබා දුන් විසඳුම සහ අධිකරණය මගින් ලබා දුන් තීරණ හේතුවෙන් පැනගේ ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. 2009 වර්ෂයේ ආරම්භ කර රට තුළ මහත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කළ සයිටම් ආයතනයේ මතුව ගැටලුවලට විසඳුමක් ලෙස මෙම පාර්ලිමේන්තුව විසින් 2018 ජුනි මාසයේ 20 දින 2018 අංක 17 දරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත සම්මත කරගෙන විසඳුමක් ලබා දෙනු ලැබුවා. මම මේ පනතේ වගන්තියක් උපුටලා තියෙනවා. කෙසේ වුවත් මේ පනත ඉදිරිපත් කරන වෙලාවේදී ඔබතුමා කරපු කතාවේ කොටස ඊට වඩා වැදගත් කියලා මට හිතුණා. ඔබතුමා කියනවා මෙහෙම මේ පනත් කෙටුම් පත්‍ර තව සංශෝධනයක් කාර්යක් සභා අවස්ථාවේදී මේ පනත් කෙටුම් පත්‍ර තව සංශෝධනයක් අපි ඇතුළු කරනවා. ඒ තමයි මේ පනත් කෙටුම් පතේ සඳහන් සයිටම් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කර ගැනීම අවසන් වූ වහම සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මගින් උපාධි ප්‍රදානය කිරීමේ බලය ඔවුන්ට නොමැති බවට හා එක වැදගත්. ඔබතුමා කියනවා සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මගින් උපාධි ප්‍රදානය කිරීමේ බලය ඔවුන්ට නොමැති බවට සහ ඒ සමගම වෛද්‍ය පීඨයේ වශයෙන් අහෝසි කරන තත්ත්වයක් පත්වෙනවා කියන කාරණේ. ඒ අනුව ඒ සංශෝධනෙට මේ පනත් කෙටුම් පත්‍රය ඇතුළත් කළාට පස්සේ කාටවත් සැක සංකාවක් තියාගන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. මේ පනත මගින්ම ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අන්තර්ග්‍රහණය කරලා හමාර වෙනවා සමගම එම වෛද්‍ය පීඨය අහෝසි වෙනවා. ඔබතුමාලා ඒකට කැමති නේද? ඔහොම තමයි ගරු ඇමතිතුමා මේ පනතේ අඩංගුව පිළිබඳ එදා දීපු අර්ථකථනය. දැන් ඒ සඳහා අවශ්‍ය වෙන වගන්තියත් මා ඇතුළත් කරලා තිබෙනවා. නමුත් 2018 සැප්තැම්බර් මාස 21 ලබා දුන් අධිකරණ තීන්දුව මගින් එසේ පාර්ලිමේන්තුවෙන් ලබා දුන් විසඳුම ව්‍යාකූලත්වයට දැන් පත් කර තිබෙනවා. එම අධිකරණ තීන්දුව මගින් සයිටම් ආයතන උපාධිය ලබාගත් බව පවසන ශිෂ්‍යාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට නියෝග කර තිබෙනවා. ඒතර අපි නීතියන් සම්පාදනය කරනවා සයිටම් ආයතන උපාධියක් ලබා දෙන්න හැකියි කියලා. හැබැයි ඔබතුමා කියන පරිදි හැබැයි දැන් සිදුවී තිබෙන දේ තමයි අධිකරණ පද්ධතියෙන් කියනවා ඒක දැන් පිළිගන්න කියලා. මේ තත්ත්වය තුළ පැන නගින ගැටලුවලට ගරු ඇමතුමා පිළිතුරු ලබා දෙනවා ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. 2018 අංක 17 දරන කොතලාවල ආරක්ෂක විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන වලට අනුව සයිටම් ආයතන ඉගෙනගෙන ලැබෙමින් සිටියා උපාධිය ලබාගත් බව පවසන සිසුන් සියලු දෙනා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මේ වන විට ලියාපදිංචි කර තිබේද? එසේ ලියාපදිංචි කර නොමැති නම් ඒ සඳහා කටයුතු නොකළේ මන්ද? මේ සම්බන්ධයෙන් යම් බාධා තිබේද? තිබේ නම් ඒ මොනවාද? සිසුන් ඇතුළත් කිරීම සඳහා පවතින බාධක ඉවත් කිරීම සඳහා මෙම 2018 අංක 17 දරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ඒ පනතට යම් සංශෝධනයක් ගැන අවශ්‍යද? මම දන්නේ ඔබතුමා එක්ක කියන්න අවශ්‍යද? සයිටම් ආයතන අහෝසි කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කරන්නේ කවදාද? මොකද ඔබතුමා මේ කතාවේ තව කොටසක් කියලා තියෙනවා. ගැසට් පත්‍රයක් නිකුත් කරනවාට සැකයි. ඒ නිසා තමයි පනතටම දාන්නේ. ඊට පස්සේ ගැසට් එක නිකුත් කරනවා කියලා ඔබතුමා කිව්වා. ඊළඟ ඔබතුමාගේ මේ හා ආශ්‍රිතව මම දැනගන්න කැමති මිහින්තලේ ඒ කියන්නේ අනුරාධපුර රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඇති වී තිබෙන ගැටලුව. ඒකේ පරිපාලනය ඒගැන පීටාධිපත්තුමා අංසපදානින් ගැන පරිපාලන කටයුතුලින් ඉවත් වෙලා ඔවුන් දේශන කටයුතුවලට පමණක් සහභාගි වෙන බව තමයි දැනට රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් කරලා තිබෙන්නේ. එනිසා පරිපාලන කටයුතු නැතුව දේශන කරන්නත් බෑ. එනිසා දැන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය යම් අරාජකත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. එතන තිබෙන යම් වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් ඒ කෝප් සභාවේ සාකච්ඡාවට බඳුන් වුණා. කෝප් සභාවෙත් අපි ඉදිරිපත් කරපු කරුණු තමයි ඒ වැටුප් අනෙක් ඒවට ලබා දී තිබෙන දීමනාම මේ ආය මෙම රජරට වෛද්‍ය පීඨයට ලබා දෙන්න කියන යෝජනාව තමයි කෝප් සභාවෙන් නිර්දේශය ලබා දීලා තිබෙන්නේ. ඉතින් ඒ නිර්දේශයත් මම හිතනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමා විසින් අමාත්‍යංශ ලේකම්තුමාට යොමු කරා කියලා අදහසකුත් තිබෙනවා. එනිසා ඔබතුමාට මේ ගැටළු දෙක පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරනවා ඇතයි කියලා බලාපොරොත්තු වෙන බව විශ්වාසිතයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට ගරු අනුර කුමාර දිසානායක මහත්මයාට ස්තුතියි. ප්‍රශ්න දෙක යොමු කිරීම පිළිබඳව ඒ ප්‍රශ්න දෙකේ පළවෙනි එක සයිටම් විශ්වවිද්‍යාලය පිළිබඳව. සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට එම විශේෂ විධිවිධාන පනත යටතේ අන්තර්ග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පාර්ලිමේන්තු අනුමත කරලා තියෙනවා. ඒ අනුව ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නකට උත්තර දෙන්න හරි අමාරුයි මේ ගෝසාවත් එක්ක මේ පාර්ලිමේන්තුවේ. ප්‍රශ්නකට අවධානය යොමු කරලා උත්තරයක් දෙන්න බෑ ගරු කතානායකතුමනි
පාර්ලිමේන්තුවේ. කරුණාකරලා ගරු මන්ත්‍රීතුමාලා වාඩි වෙනවද තමන්ගේ අසුන්වල?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ අනුව ශිෂ්‍ය කණ්ඩායම් වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් උපාධිය සම්පූර්ණ කරපු බවට සහතික නිකුත් කරපු කණ්ඩායමක් ඉන්නවා. එතන ඉන්නවා 81ක්. ඊට අමතරව පළවෙනි වසරේ සිට පස්වෙනි වසර දක්වා අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවා. මේ කණ්ඩායම් දෙකම උපාධිය MBBS KDU කොතලාවල විශ්වවිද්‍යාල උපාධිය ලබා ගැනීමට සුදුසුකම් ලබා ගත හැකි ආකාරයට මේ පනත ප්‍රතිපාදන සකස් වුණා. ඒ අනුව මේ වන විට උපාධි සහතිකය නොලබපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 874 දෙනෙක්ගේ ලිපිගොනු කොතලාවල විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන්ගේ අවම සුදුසුකම් තියෙන කියන සහතිකෙත් එක්ක ඒ 874න් 514 දෙනෙක් මේ වන විට ඔවුන්ගේ සුදුසුකම් සහ ඔවුන් ලබාගෙන තිබෙන අධ්‍යාපනයේ ප්‍රමාණය ඇගැයීමකට ලක් කරලා නිසි පරිදි ලියාපදිංචි කරලා තියෙනවා. තවත් 360 දෙනෙක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක වෙනවා. එතකොට දෙවනි අනිත් කණ්ඩායම තමයි මේ උපාධි සහතිකය ලබාගෙන තිබෙන කණ්ඩායම 81. ඒ සම්බන්ධව තමයි ගරු අනුර දිසානායක මහත්තුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් ප්‍රශ්නේ මතු කළේ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ වගේ කාරණයකදී වුණත් ප්‍රායෝගික පැත්ත නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පවතින නීතිය අර්ථ නිරූපණය කරලා ඒ වගන්තියට නීත්‍යානුකූලව අර්ථ නිරූපණයක් ඉදිරිපත් කිරීමක් තමයි අධිකරණයෙන් කරන්නේ. ඒ ඉදිරිපත් කිරීම තුළ එක ශිෂ්‍යාවක් ඒ සහතිකය ලබාගත්ත ශිෂ්‍යාවක්ගේ වාසියට නඩු තීන්දුවක් දුන්නා. මේ සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ගත හැකි අපි දන්න තරමින් විකල්ප දෙකයි තියෙන්නේ. එකක් ඒ ශිෂ්‍යාවගේ වෛද්‍ය සහතිකය උපාධිය ලියාපදිංචි කරන්න ඕන වෛද්‍ය සභාවේ. දෙවනි විකල්පය තමයි ඒ ශිෂ්‍යාව හා සමානව මට්ටමේ නම් අනිත් 80 දෙනාත් ඉන්නේ, ඒ නිසා එකම ක්‍රමවේදයක් එක ප්‍රතිපත්තියක් අනුගමනය කරනවයි කියලා ඒ 80 දෙනාත් ලියාපදිංචි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ ශිෂ්‍යාවගේ විතරයි අපි අනිත් අයගේ ලියාපදිංචි කරන්නේ නැහැ කියලා. එහෙම කිව්වොත් මේ උදවියට නැවත වතාවක් අධිකරණයට යන්න වෙනවා නියෝගයක් ලබා ගන්න. දැන් අපිට එහෙම අවශ්‍යතාවයක් පැන නොනගින විදියට තමයි අපි පනත ගැටුම්පත් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. මං ගරු සභාවේ අවධානය යොමු කරවනවා ඒහි සඳහන් දෙක ඇයන්න. මූලික සුදුසුකම් සහිත හා නියමිත දින හෝ ඊට පෙර සයිටම්බි MBBS උපාධිය ප්‍රදානය කිරීම සඳහා වන අධ්‍යන වැඩසටහන සම්පූර්ණ කර ඇති ශිෂ්‍යන්ට ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ කළමනාකාරීත්ව මණ්ඩලය විසින් තීරණය කරනු ලැබිය හැකි නියමයන් මත MBBS උපාධිය KDU ප්‍රදානය කිරීම. ඔව් ඒ අනුව MBBS සහතිකයේ තියෙන උදවියටත් පොඩ නිසබ් දෙනවද MBBS උපාධිය සහතිකයේ තියෙන උදවියටත් ඉල්ලීමක් කරන්න පුළුවන් කොතලාවල විශ්වවිද්‍යාලයට කොතලාල විශ්වවිද්‍යාලයේ විදියට අපි කලිනුත් සඳහන් කරා අපි අනුගමනය කරන ප්‍රතිපත්තිය වෛද්‍යවරයෙක් කියන්නේ ජනතාවගේ ජීවිතය සම්බන්ධව බරපතල තීන්දුව තීරණ ගන්න ඉතාමත් වැදගත් වෘත්තියක් ඒ වෘත්තියේ ප්‍රමිතිය පිළිබඳව මේ සභාවේ සියලු දෙනාගේම මතය එකයි රටේ මතයත් එකයි ප්‍රමිතිය රැකෙන්න ඕන ඒක නිසා මාස 10ක සායනික පුහුණුවක් මහාචාර්ය ඒකකයන් ඇතුළුව මාස 10ක සායනික පුහුණුවක් ලබා දීලා විභාගයක් තියලා ඒ සමත් වෙනවා නම් ඔවුන්ට උපාධි සහතිකය අපි නිකුත් කරනවා. එහෙම නිකුත් කර එහෙම සමත් වෙන්න බැරි නම් උපාධි සහතිකය නිකුත් වෙන්නේ නැහැ. ඒක නිසා දැනට මේ 81 දෙනාගේ කණ්ඩායමට තියෙනවා තීරණයක් ගන්න. එක්කෝ අධිකරණයේ මත තීන්දුව මත යැපෙමින් පූර්ණ වශයෙන් අධිකරණ තීන්දුවේ ආවරණය ලබා ගනිමින් වෛද්‍ය සභාවේ ලියාපදිංචි අරගෙන වෛද්‍යවරු වෙන්න. ඒ වෛද්‍යවරු 81 දෙනා ලෝකේ ඉන්න සයිටම් එකම වෛද්‍යවරු 81 දෙනා කවුද පිළිගන්නේ මොන ලෙඩාද ඒගොල්ලෝ ළඟට යන්නේ ආණ්ඩුවේ මොන දෙපාර්තමේන්තුවද මේගොල්ලන්ට රැකියා දෙන්නේ පෞද්ගලිකංශේ මොන ස්පිරිතාලද මේගොල්ලන්ට රැකියා ලැබෙන්නේ කියන එක ඒක ඒගොල්ලන්ට අදාළයි. එහෙම නැත්නම් ඒගොල්ලන්ට තියෙනවා දෙවෙනි විකල්පය දොර විවෘත කරලා තියෙනවා සයිටම් KDU විශ්වවිද්‍යාලයට කොතලාවල විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය වෙලා ඒ නිසි පරිදි ප්‍රමිතියට අනුව උපාධිය ලබාගෙන රට ලෝකය පිළිගත් වෛද්‍ය උපාධියක් කොතලාවල විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන වෛද්‍යවරු බවට පත් වෙන්න. ඒ සම්බන්ධව අපිට දිගින් දිගටම මේ කාරණය ඇදගෙන යන්න බෑ. ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දිනේදී මේ පුවත්පත්වල භාෂා තුනෙන් පළ වෙලා තියෙනවා. මේ දැන්වීම අනුව MBBS සහතිකය සයිටම් වෙතින් ලබාගෙන තිබුණේ වුවත් ඔවුන් එකඟනම් අපි දෙන ඒ සායනික පුහුණු ඇතුළු අධ්‍යාපන කටයුතු නිම කරලා විභාගයකින් සමත් වෙන්න ඔවුන්ට අවස්ථාව අපි දීලා තියෙනවා. මේ මාසේ 30 දින දක්වා ඉල්ලුම්පත් ඉදිරිපත් කරන්න. මොකද මේ දක්වා ඒ 81 දෙනා සම්බන්ධව අපිට කිසිම සම්බන්ධයක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයටවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටවත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයටවත් අපිට කිසි තොරතුරක් නැහැ, කිසි සම්බන්ධයක් නැහැ. හැබැයි 31 දිනට ප්‍රථම ඒ උදවිය ඉල්ලීමක් නිසි පරිදි ඉදිරිපත් කරොත් මූලික සුදුසුකම් සපුරලා තියෙනවයි කියලා අපි සහතික කරනවා නම් ඒ උදවිය බාර ගන්නවා කොතලාවල විශ්වවිද්‍යාලයට සායනික පුහුණුව සහ විභාගය සමත් වුණාට පස්සේ ඒගොල්ලන්ට MBBS උපාධිය ගන්න පුළුවන්. ඒ උදවිය තමයි විකල්පය, ඒගොල්ලන් තමයි තීරණය කරන්න ඕනේ ඒගොල්ලෝ මොන ඒගොල්ලන්ගේ අනාගතය මොන පැත්තෙන්ද යන්න ඕන කියලා. එතකොට දෙවෙනි කාරණය මේ පනත අපි කිව්ව සැක සංකා දුරු කරන්න මේ තුන්වෙනි වගන්තිය ඇතුළත් කළා. දැන් මේ විදියටම මේ 81 කණ්ඩායමට මේ මාසේ 30 පස්සේ කටයුතු ඉවරයි. ආවත් එකයි නාවත් එකයි. ඕන නම් එන්න පුළුවන්, නැත්තම් නෑවිල්ලා ඉන්න පුළුවන්. අනිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම කියපු 874 ඉතිරි 360 අපි ලියාපදිංචි කරනවා. තවත් කවුරු හරි ඉන්නවා නම් ඒ උදවියටත් මේ වගේම අපි දැන්වීමක් දෙනවා. ඒ දැන්වීමේ දින අවසන් වෙනකොට එතකොට මේ ක්‍රියාවලිය ඉවරයි. ලියාපදිංචි උනත් එකයි අපිට නැතත් එකයි නීතියට අනුව කටයුතු කරනවා. මේ පනත ඉබේම අහෝසි වෙනවා. ඒ වඩාත් අහුරු කිරීම සඳහා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් අපිට බලය තියෙනවා ගැසට් පත්‍රයකුත් නිකුත් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉතිරි 360 ලිපිගොනු ලැබිලා තියෙනවා ඒ කටයුත්ත මාස දෙකක් වගේ කාලයකදී නිමා කරන්න. ඉන් ඔබට යෑමේ අවශ්‍යතාවයක් නැහැ. මේ පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි මේ සියලු ප්‍රශ්න බලාපොරොත්තු වෙලා ඊට ගැළපෙන විදිහට තමයි මේ නීතිය හදලා සම්මත කරගත්තේ. මම හිතන ඔබතුමාට ඒ ප්‍රශ්නට සෑහීමපත් වෙන්නේ නැති. දෙවැනි කාරණය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ බරපතල ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඒකට හේතුව මේ දුෂ්කර ප්‍රදේශවල තිබෙන විශ්වවිද්‍යාලවල Yeah.
Garu Dinesh Gunawardena Mahathuma.
ඒ කාරණේ ගැන හා ශ්‍රේෂ්ඨ අධිකරණෙන් දීලා තියෙන තීරණේ පළාත් සභා මැතිවරණ ගැනත් යමින් පාර්ලිමේන්තුවේ සම්මත කරන නීතිය උත්තරීතරයි නේද?
ඔව්.
එතකොට වෙන සම්මත කරන නඩු තීන්දුව පාර්ලිමේන්තුවෙන් සම්මත කරන නීතියේ උත්තරීතභාවයට යටත් නේද?
ගැටීමක් ඇති වෙලා නැත්තේ ගරු මන්ත්‍රීතුමනි, අපි පාර්ලිමේන්තු පනත සම්මත කරන්නට කලින් ඔය කියන 81 දෙනාට සයිටම් එකේ MBBS උපාධි සහතිකයේ පිරිනමල තිබුණේ.
ඔව්.
ඒක නිසා ඒ තීන්දුව අදාළ වෙන්නේ අපි පනත සම්මත කරන්නට කලින් MBBS උපාධිය සයිටම් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තාට විතරයි. ඒක නිසා ගැටීමක් ඇති වෙන්නේ නැහැ.
මොමද අපේ අපි සම්මත කළ දෙන පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත දැන් ඔබතුමා පැහැදිලි කරේ ඒකනේ.
ඔව්.
එය අභිභව යන්න බෑනේ.
බෑ. හරි. ඇත්තටම අභිභව යෑමක් සිද්ධ වෙලා නැහැ. හේතුව තීන්දුවට වැඩිය කලින් මේ පනතට කලින් සහතික නිකුත් කරලා තිබුණ උපාධි සහතික. ඒක නිසා. දෙවෙනි කාරණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දුෂ්කරයි කියලා තියෙන විශ්වවිද්‍යාල පවතින ප්‍රදේශවලට අපිට ගුරුවරු බඳවා ගන්න හරීම ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම ඔලුවිල්, බඩකලපුව, තිරිකුණාමලයේ ඌව වගේ ප්‍රදේශවල. අනුරාධපුරෙත් ඒ මට්ටමේ කාලයක් තිබුණා. දැන් නම් ඔය කියන තරම්ම දුෂ්කර තත්ත්වයක් අනුරාධපුර ප්‍රදේශේ නැහැ. දැන් ඒ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උගන්නන ගුරුවරුන්ට අමතර දීමනාවක් රජරට විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් අනුමත කරගෙන තිබෙනවා 2014 වසරේ. ඒක නම් කරලා තියෙන්නේ රිටෙන්ෂන්, ඒ කියන්නේ රඳවා තබා ගැනීම දීමනාවක් විදිහට. ඒක විශ්වවිද්‍යාලයේ විසින්ම ස්වාධීනව ගත තීරණයක්. ඒ අනුව මහාචාර්යවරයෙකුට රුපියල් ලක්ෂයක දීමනාවක් මාසෙකට, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකුට 80,000ක් සහ අනිකුත් කතිකාචාර්යවරුන්ට 50,000 බැගින් මේ දීමනාව ගෙවලා තියෙනවා. මේ දීමනාව ගෙවමින් පැවතියේදී 2018 මාර්තු 21 වෙනිදා කෝප්කාරක සභාවට මේ විශ්වවිද්‍යාලයේ කැඳවපු වෙලාවේ මේ මුදල් ගෙවීම මූල්‍ය අක්‍රමිකතාවයකට අයිති වෙන ගණයට වැටෙනවා කියලා දැඩි දෝෂ දර්ශනයට ලක් වෙලා තියෙනවා. ඊට අමතරව මුදල් අමාත්‍යාංශය විසින් 2018 7/18 වෙනිදා ඒ භාණ්ඩාගාරය අනුමත නොකරපු කාරණා සඳහා මුදල් ගෙවීම සහ අනුමත කාර්ය මණ්ඩලයෙන් පිටත බඳවාගත් උදවියට කිසිදු ගෙවීමක් ගෙවන්න තහනම් කරලා චක්‍රලේඛනය කෙවලා තියෙනවා. ඒ චක්‍රලේඛනයේ ඒ සහ කෝප්කාරක සභාවේ නිරීක්ෂණ අනුව ඒ මණ්ඩලය විසින්මයි, උපකුලපතිතුමා විසින්මයි මේ තීරණය අරගෙන තියෙන්නේ ගෙවන්නේ නැහැ කියලා. එතුමාලා තමයි ගෙවන්න තීරණය කරෙත්, ගෙවීම නතර කරන්න තීරණය කරෙත් ඒ මණ්ඩලය විසින්ම පමණයි. ඒකට UGC එකේ හෝ අමාත්‍යාංශයේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒකම කෝප්කාරක සභාවෙන් නිර්දේශ කරලා තියෙනවා මේ වගේ ගෙවීමක් එහෙමනම් ගෙවන්න අවශ්‍ය නම් කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුමැතියක් ගන්න කියලා. දැන් මේ හා සමානම කැබිනට් පත්‍රිකා දෙකක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරේ අග්නිදිග විශ්වවිද්‍යාලයට ඒ ගුරුවරුන්ට මේ ආකාරයේ ගෙවීම් කරන්න. එතකොට ඒ කැබිනට් පත්‍රිකා දෙකම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒක නිසා අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශ විදිහට අපිට උබතෝ කෝටික ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එක පැත්තකින් රටේ මූල්‍ය නීති අනුව ගෙවන්න බැරි තත්ත්වයක්, අපිට නිර්දේශ කරන්න බැරි තත්ත්වයක් කියලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට අවශ්‍ය ගුරුවරු රඳවා ගැනීමේ ගැටලුව තියෙනවා. මේකට බලපාපු තවත් එක කාරණයක් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත් වැදගත් කාරණයක්. මේ විශ්වවිද්‍යාලවල උපකුලපතිතුමාලට සහ පීඨාධිපතිවරුන්ට තමයි මේ ගුරුවරු බඳවා ගැනීමේ වගකීම තියෙන්නේ. ඒක සම්පූර්ණ ඒගොල්ලන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක වෙන්නේ. මේ බොහෝ විශ්වවිද්‍යාලවල මේ කාර්ය ඒ වෙලාවට කෙරෙන්නේ නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙන්න මේ විදිහට අබෑර්තු තියෙනවා. ඇනටොමි වලට තියෙනවා ඇප්‍රූට් කාඩර් එක 8යි, වැඩ කරන්නේ දෙන්නයි. බයෝකෙමිස්ට්‍රි අනුමත 8යි ඉන්නේ 4යි. ෆිසියොලොජි ඉන්නේ 8යි අනුමත 8යි ඉන්නේ 4යි. පැරාසයිටොලොජි අනුමත 5යි ඉන්නේ 2යි ඒකිනුත් එක්කෙනෙක් නිවාඩු. ෆාමකොලොජි 6ක් ඕන ඉන්නේ 2යි. කොමියුනිටි මෙඩිසින් 7ක් ඕන ඉන්නේ 3යි. මයික්‍රෝබයොලොජි 6ක් ඕන ඉන්නේ 3යි ඒනුත් එක්කෙනෙක් නිවාඩු. පැතොලොජි 8ක් ඉන්න ඕන ඉන්නේ එක්කෙනයි දෙන්නේ නිවාඩු ගිහිල්ලා. ෆොරෙන්සික් මෙඩිසින් ඕන 6ක් ඉන්නේ එක්කෙනයි. ෆැමිලි මෙඩිසින් ඕන 6ක් ඉන්නේ එක්කෙනයි. මෙඩිසින් 7ක් ඉන්න ඕන 6යි ඉන්නේ. මෙන්න මේ වගේ අඩුපාඩු හිග වේකන්සි අභ්‍යර්ථු බර ගාණක් තියෙනවා. අපි අමාත්‍යංශ විදියට සහ UGC එක විදියට මේ සෑම විශ්වවිද්‍යාලයකටම ගෙන්නලා වරින් වර කියනවා මේවා පුරවන්න පියවර ගන්න මුදල් වල අඩුපාඩුවක් නැත්තම්. එතකොට කිසිම බාධාවක් නැත්තම් මේ උපකුලපතිවරුන්ට සහ පීඨාධිපතිවරුන්ට උපදෙස් දීලා තියෙනවා මේ උදවිය බඳව ගන්න කියලා. සෑම මාසිකම මම දිනයක් වෙන් කරලා තියෙනවා විශ්වවිද්‍යාල උපකුලපතිතුමන්ලට ඇවිල්ලා මාසිකව සාකච්ඡාවක් අපි පවත්වනවා. මේ අඩුපාඩු ගැන සාකච්ඡා කරනවා. ඒ නිසා සමහර විශ්වවිද්‍යාල උනන්දුයෙන් කටයුතු කරලා මේ ඇබෑර්තු පුරව ගන්නවා. සමහර විශ්වවිද්‍යාලවල උනන්දුවක් නැහැ. මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒක නිසා මේ ඇබෑර්තු තියෙනවා. ඒක නිසා මේ අධ්‍යාපනය ලබන දරුවන්ට එතන මහත් බාධාවක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නය අපි දන්නවා බැරෑරුම් ප්‍රශ්නයක්. අපි මේක මුදල් අමාත්‍යංශයත් එක්ක මේ ඉදිරි දින කීපය තුළ සාකච්ඡා කරලා විසඳන්න බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු අනුරාධපුරනායක මහතුමා,
විශේෂයෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ තත්ත්වය ඇත්තටම කෝප් සභාවේ නිර්දේශය වුණේ ඒ පවත්වාගෙන යන ආකාරය මොන යම් හෝ වෙලාවක විගණන විමසුමක් කරහා පරිපාලන බග කිය යුතු වෙනවා. ඒ නිසා රජරට විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරී විසින් කළ යුතු වන්නේ ඒ ලබා දෙන දීමනාව යම් නීත්‍යානුකූල තත්ත්වයකට පත් කරගන්න. ඒ නිසා තමයි කෝප් සභාවේ නිර්දේශයක් දෙන්නේ මේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ලක් කරලා ගත්තනම් මේක විශ්වවිද්‍යාලයේ පරිපාලනයට මේකට වග කිය යුතු වන්නේ නැහැ කියන එක. ඒ නිසා ඒ ලබා දෙන දීමනාව නීත්‍යානුකූල කොට දිගටම පවත්වාගෙන මේ අරමුණ තිබුණේ. ඔව්. දැන් අවසානයේදී ඇති වී තිබෙන තත්ත්වය තමයි අර එතෙක් ලබා දීපු දීමනාවත් විශ්වවිද්‍යාලයේ විසින්ම මේ 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 අර්බුදය නිසා නතර කොට තිබෙනවා. නියමානුකූල කිරීමත් සිදු වෙලා නැහැ. ඒ නිසා දැන් විශ්වවිද්‍යාලයේ පරිපාලන වැඩ කටයුතු වලින් ආචාර්යවරු මහාචාර්යවරු සියලු දෙනා ඉල්ලාස් වෙලා තිබෙනවා. දැන් එතකොට අපි කවුරුත් නියෝජ්‍ය කතානායකතුමනි පිළිගත යුතු තිබෙනවා රජරට විශ්වවිද්‍යාලයේ එවැනි දුර පළාතක වෛද්‍ය පීඨයට මේ ආචාර්යවරු මහාචාර්යවරු ජේසු කතිකාචාර්යවරු යනවා නම් ඔවුන්ට විශේෂ දිරිගැන්වීමක් ලබා දිය යුතුම තිබෙනවා. මොකද අපි දන්නවා එහි නේවාසික ප්‍රශ්න තියෙනවා, දරුවන්ගේ පාසල් පිළිබඳ ප්‍රශ්න තිබෙනවා, ගමනාගමනී ප්‍රශ්න තිබෙනවා. ඔබතුමත් අපි මඩකලපු විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න කතා කරනකොටත් අපි ඒ වෙලාවේ යෝජනා කරා යම් විශේෂ අග්නදිගේ ඉංජිනේරින් ෆැකල්ටි ප්‍රශ්න තුළ
කතානායකතුමනි කෝප් සභාවේ නිර්දේශයක් කෝප් සභාවෙන් එවැනි නිර්දේශයක් කෙරුවනම් ඒක නියමානුකූල කරන්න නීත්‍යානුකූල කරන්න හුඟක් පාසු වෙනවා. ඔබතුමාලා නිර්දේශයක් කරන්න පුළුවන් නම් මේ විශ්වවිද්‍යාලයට මේක දෙන්න ඕන කියලා. ඔව්. එතකොට ඒක නිත්‍යානුකූල කරන්න පුළුවන්.
ඔව්. දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි අමතුමා කියන විදිහට දැන් වෙලා තියෙන දේ තමයි මීට මඩකලපු විශ්වවිද්‍යාලයට මේ යෝජනාවම ගේනකොට කැබිනට් මණ්ඩල මේක ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එතකොට ඔලිවිල් වලටත් එක එතකොට අගම එතකොට අමතුමා පූර්ව නිර්දේශක ඉන්නවා රජරට විශ්වවිද්‍යාලයටත් මේක ගෙනාවොත් ප්‍රතික්ෂේපයේ අනතුරක් තියෙනවා කියලා. ඒ නිසා මම හිතන්නේ කැබිනට් මණ්ඩලයේ හැටියට තමුන්වන්සල තීරණයක් ගත යුතු තිබෙනවා. මේ දුර පළාත්වල විශ්වවිද්‍යාලවල ළමයිට සාධාරණයක් ඉටු වෙන්න. එහි වැඩ කරන මහාචාර්ය ආචාර්යවරුන්ට තමන්ගේ ජීවිතයේ යම් විධිමත් මට්ටකින් පවත්වාගෙන යාම සඳහාත් යම් දීමනාවක් නිර්දේශ කළ යුතුයි. එහෙම නැතුව යන්නේ නැහැ. ඒක හරි රජරටට යන්නේ නැහැ. වතුරත් නැහැ, ඉන්න තැනකුත් නැහැ. මම හිතන්නේ
නායකතුමනි, දැන් ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නේ ඇති වුණාම අපි මහාචාර්ය කපිල පෙරේරා ඇරලා එතුමා තමයි සම්පූර්ණ
ප්‍රොජෙක්ට් එකක් හැදුවා. ඒකේ
ප්‍රොජෙක්ට් එකක් හදලා වැඩිපුර දීමනාවක් දෙන්න අපි තීරණය කරේ. ඉතින් ඔබතුමාලා කෝප් එකේ නිර්දේශ කරනවා නම් හුඟක් ලේසි වෙනවා.
නිර්දේශ කරා නෑ, කෝප් සභාවේ නිර්දේශය උනේ මේ ලබා දෙන එක කොයි මොහොතක හරි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මොකද මේ ලබා දෙන ක්‍රමයේ පොඩි නීත්‍යානුකූල නොවන ස්වභාවයක් තිබුණ නිසා ඒ නීත්‍යානුකූල කර ගැනීම සඳහා තමයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ගන්න කියලා කිව්වේ.
කෝප් එකේ නිර්දේශයක් තියෙනවා නම් ඒ ඉල්ලීම ශක්තිමත් වෙනවා.
කෝප් එකේ නිර්දේශයත් එක තමයි මෙතන අමාත්‍යංශ ලේකම්තුමාට උපකොළුපුතුමා යොමු කරා කියලා මම හරියටම දන්නේ නැහැ, ලිපියක් තිබෙනවා. කොහොම වුණත් මම කියන්නේ දැන් සභානායකතුමාත් එකඟ නම් ඔබතුමා මම හිතන්නේ මේ දුෂ්කර විශ්වවිද්‍යාල සියල්ල ගැන කල්පනා කරලා බලලා ඉතා ඉක්මනින්ම කැබිනට් පත්‍රිකාවක් දැම්මොත්. මොකද ඔබතුමා මේක මුදල් අමාත්‍යතුමාත් එක බේරලා දෙන්න ඕන.
මොකද මුදල් අමාත්‍යතුමා බොහෝ දුරට උත්සාහ කරන්නේ අමතර පොඩ්ඩක් හෝ ලබා දෙන්න උත්සාහ කරලා දැන් මම මට මතකයි අර බහුදින යාත්‍රා වලට සොයිසමතුමා ඉදිරිපත් කරන යෝජනාව බහුදින යාත්‍රා මුහුදියන්න බැරුව රුපියල් බිලියනක්වත් දුන්නොත් නේද දැන් ඒගොල්ලෝ යන්නේ ඇයි මුදල් අමාත්‍යතුමා ඒකට එකඟ වෙන්නේ නැහැ ඒ කියන්නේ නිකන් මුදල් අමාත්‍යතුමාගේ ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ මේ අවශ්‍ය කටයුතු වල මුදල් වෙන් කිරීමට එනිසා මේක අත්‍යවශ්‍යයි මේ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යන්න. එනිසා මම හිතන්නේ කැබිනට් මණ්ඩලයේ හැටියට කැබිනට් අමතර ගණනාවක් ඉන්නවා. ඇමතුමා කැබිනට් පත්‍රිකාවක් දාලා ඉතා ඉක්මනින්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීම තමයි මේකට තියෙන එකම විසඳුම කියලා අපි විශ්වාස කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතෙන්දි කාරණා කීපයක් තියෙනවා. එකක් කෝපකාරක සභාවෙන් මේ ගිවිීමේ තියෙන ආක්‍රමිකතාවය පෙන්වලා දීලා තියෙනවා. ඊට අමතරව විගණක කොමිසමෙන් අවස්ථා ගණනාවක් ඇඳවලා මේ ගැන ප්‍රශ්න කිරීම කරලා තියෙනවා පෙන්නුම් කරලා තියෙනවා මේ ගෙවීම් නීති විරෝධී කියලා. තුන්වෙනි කාරණය තමයි එතන විශ්වවිද්‍යාලයේනුත් යම් අක්‍රමිකතාවයක් වෙලා තියෙන මෙන්න මේ ආකාරයට මං අර කියපු විදිහට ඇබෑර්තු විශාල සංඛ්‍යාවක් තියෙද්දි ඒවා පුරවන්නේ නැතුව පත් කරලා ඉන්න කීප දෙනාට අර පිරවපු නැති ඇබෑර්තු පුරවපු නැති ගුරුවරුන්ට ගෙවන්න තියෙන වැටු පාවිච්චි කරලා මේ ගෙවීම දිගින් දිගට කරා. ඒ කියන්නේ 10 දෙනෙක් ඉන්න ඕන දැන 5 දෙනෙක් අරගෙන ඒ 5 දෙනාට padi ගෙවන ගමන් පීඨාධිපතිතුමා කරන්නේ අර බඳවාගත්තේ නැති 5 දෙනෙකුට ගෙවන්න වෙන් කරපු මුදලින් මේගොල්ලන්ට දීමනා දුන්නා. ඒක නිසා බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය ඔටෝමැටිකලි ඒක පස්සට ගියා. ඒ නිසා මෙතන මේ විශ්වවිද්‍යාලේ පාලන අධිකාරියේ බරපතල වරදක් තියෙනවා මේ පීඨාධිපතිවරයාගේ. ඒකත් අපි ගරු සභාවට කියන්න ඕන දැනගන්න.
බොහොම ස්තුතියි. ඔව්.
දෙන්න.
ගරු බිමල්
රත්නායක. ගරු ඇමැත්තුමනි, කෝපකාරක සභාවේ සමාජිකයෙක් වශයෙන් මේ පිළිබඳව මගේ මතකයේ තිබෙන කරුණු මම ඔබතුමාට විනාඩිකින් කියන්න කැමතියි. ඔබතුමා දන්නවා අපි ඇත්තම එතන අක්‍රමිකතා තියෙන හැම විශ්වවිද්‍යාලයකම. නමුත් මඩකලප විශ්වවිද්‍යාලයට ලබා දෙන විශේෂ දුෂ්කර දීමනා රටේ අනිකුත් විශ්වවිද්‍යාල දුෂ්කර විශ්වවිද්‍යාලවලට ලැබෙන්නේ නැහැ. ඒ නිසා කෝපකාරක සභාව විසියට අපි කරපු දේ තමයි එතන අක්‍රමිකතා පෙන්ලා දුන්නට අමතරව රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු දැනගෙන හිටපු නැති මඩකලප සරසවියට කිරියල් ඇමතුමා ඉන්න වෙලාවේ ලබා දෙන්න කටයුතු කරපු ඒ විශේෂ දුෂ්කර දීමනා අමතර දීමනාත් ලබා දෙන්න කියන එක තමයි අපි ඇත්තම යෝජනා කළේ. එතකොට එතන විශ්වවිද්‍යාල පරිපාලන වගකීමක් තිබෙනවා. ඒ වැඩිපුරත් ලැබෙන ටිකත් අනුමත කරගෙන මේ ප්‍රශ්න විසඳ ගන්න. ඒ නිසා කෝපකාරක සභාව උන්ගේ මේවා නතර කළා නෙමෙයි අක්‍රමිකතා පෙන්ලා දුන්නට අමතරව මේ මඩ කලපු ලබා දුණු විශේෂ දීමනා ලබා දෙන්න කියන ඉල්ලීම තමයි කළේ. මම හිතන හඳුනනති මන්ත්‍රීතුමා ආව නම් එතුමාට මේක වඩා හොඳින් පැහැදිලි කරන්න පුළුවන්.
එහෙමයි අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි අමාත්‍යාංශයේ විදියටවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විදියටවත් කිසිම අවස්ථාවක මේක නවත්තන්නේ කියලා නැහැ. ඒ විශ්වවිද්‍යාල උපකුලපතිතුමා ප්‍රමුඛ පාලක මණ්ඩලය විසින් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ කෝප් සභාවේ පෙන්වා දීමත් විගණන කොමිෂමේ පෙන්වා දීමටත් අමතරව මේ මුදල් අමාත්‍යාංශය නිකුත් කරපු චක්‍රලේඛනයත් මේකට බලපාලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි වින විකල්පයක් නැහැ මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා ඉදිරියේදී මේකට විසඳුමක් ලබා දීම තමයි කරන්න පුළුවන්. ඔව්
විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බෑ ඒකයි වෙලා තියෙන්නේ.
බොහොම ස්තුතියි. ගරු ශිවශක්ති ආනන්ද මන්තුමා ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ.
කෞරව ප්‍රදිසවනාර අවර්ගලේ அது சிறப்புரிமை மூரல் பற்றியதும் நேர ஒதுக்கீட்டுக்கான கோரிக்கையும் பன்னி தேர்தல் மாவட்டத்தில் மக்களின் ஆணையை பெற்ற 8வது பாராளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்திக் கொண்டிருக்கின்றேன். எமது ஈழ மக்கள் புரட்சிகர விடுதலை முன்னணியின் தமிழ்த் தேசிய கூட்டமைப்பின் ஸ்தாபக பங்காளி கட்சியாகவும் அந்த கட்சியின் செயலாளர் நாயகமாகவும் நான் பதவி வகித்து வருகின்றேன். கடந்த தேர்தலில் எமது கட்சி தமிழ்த் தேசிய கூட்டமைப்பில் இணைந்து இலங்கை தமிழரசு கட்சியின் சின்னத்தில் போட்டியிட்டிருந்தது. அதன் பின்னர் கூட்டமைப்பால் நடாத்தப்பட்ட புதிய அரசியல் அமைப்புக்கான இடைக்கால அறிக்கை பற்றிய பயிற்சி பட்டறை ஒன்றில் எமது கட்சி பங்கு பெற்றவில்லை. அது எமது கட்சியின் தனிப்பட்ட முடிவு. அவ்வாறு இருக்கையிலே இடைக்கால அறிக்கை சம்பந்தமான விவாதம் உட்பட அதற்கு பின்னரான முழு பாராளுமன்ற சபை நடவடிக்கைகளிலும் எனது கருத்துக்களை முன்வைப்பதற்கான நேர ஒதுக்கீட்டை எதிர்க்கட்சி தலைவரும் தமிழ் தேசிய கூட்டமைப்பின் தலைவருமான இரா கௌரவ சம்பந்தன் அவர்கள் வழங்குவதை தவிர்த்து வருகின்றார் என்பதை நான் ஏற்கனவே பல தடவைகள் தங்களின் கவனத்துக்கு கொண்டு வந்துள்ளேன். இருப்பினும் அதற்கான தீர்வு இதுவரை கிடைக்கவில்லை. யுத்தத்தின் உக்கிரத்துக்கு முகம் கொடுத்த வன்னிவாழ் மக்களின் குரலாக அவர்களின் பிரதிநிதியாக பாராளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்தும் எனக்கான பேச்சுரிமை மறுக்கப்பட்டிருக்கிறது. இது அடிப்படை மனித உரிமை மீறலாகும். அது மட்டுமன்றி நான் பிரதிநிதித்துவப்படுத்தும் மக்களின் பிரச்சனைகளை, தேவைகளை, கோரிக்கைகளை, எதிர்பார்ப்புகளை வெளிப்படுத்த இடமளிக்காது அவர்களின் குரலை நசுக்கும் ஒரு செயற்பாடாகவே கருத வேண்டியுள்ளது. ஆட்சி மாற்றத்தின் பின் பரந்துபட்ட ஜனநாயகம், நல்லாட்சி என்று பேசப்படும் காலத்தில் பாராளுமன்ற உறுப்பினருக்கான பேச்சுரிமை சபைக்குள்ளேயே மறுக்கப்படுவதை எந்த வகையில் கொள்வது என்ற கேள்வியை எமக்கு எழச் செய்கின்றது. பாராளுமன்ற உறுப்பினர் என்ற வகையில் 10 மாதங்களுக்கும் அதிகமாக சபையில் எனக்கு நேரம் மறுக்கப்பட்டு வருகின்றது. இது எனது சிறப்புரிமையை மீறும் செயலாகும். உறுப்பினர்களுக்கான நேர ஒதுக்கீட்டை சபாநாயகர் என்ற அடிப்படையில் தாங்கள் பெற்றுக் கொடுப்பதற்கு உறுத்துடையவராகின்றீர்கள். சுயாதீனமாக செயற்படுவதற்கு அறிவித்த பாராளுமன்ற உறுப்பினர்களுக்கு நேர ஒதுக்கீட்டை பெற்றுக் கொடுத்த வரலாறும் சபைக்குள்ளே உள்ளது. ஆகவே தாங்கள் எந்த ஒரு கட்சியை சாராத நடுநிலையுடன் செயற்பட்டு வருகின்றவர் என்ற அடிப்படையில் இவ்விடயம் சம்பந்தமாக உரிய கவனம் எடுத்து விரைவிலே பதிலளிக்க வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். ஆகவே இங்கே இருக்கக்கூடிய 225 பாராளுமன்ற உறுப்பினர்களுக்கும் இருக்கக்கூடிய சிறப்புரிமையைத்தான் நான் தொடர்ந்து இந்த 10 மாதங்களாக கேட்டுக்கொண்டு வருகின்றேன். 3 தடவைக்கு மேல் நான் சபாநாயகர் அவருக்கு எழுத்து மூலம் தெரிவித்திருக்கிறேன், நேரடியாக பேசியிருக்கிறேன். சபாநாயகர் தொடர்ச்சியாக கட்சி தலைவர்கள் கூட்டத்திலே தான் பேசி ஒரு முடிவு சொல்கிறேன் என்று சொல்கிறார், எதிர்கட்சி தலைவருடன் பேசி முடிவு சொல்கிறேன் என்று சொல்கிறார். இன்றைக்கு 10 மாதங்களாகிவிட்டது. இந்த ஆட்சி மாற்றம் ஏற்படைக்க ஜனநாயகம், சுதந்திரம், பாதுகாப்பு வேணுமென்று சொல்லித்தான் எல்லோருமே 2015 நாங்கள் ஒரு ஆட்சி மாற்றத்தை கொண்டு வந்தோம். ஆனால் இன்றைக்கு பாராளுமன்ற உறுப்பினராக இருக்கக்கூடிய என்னுடைய உரிமை இந்த சபையிலே பேசுகிறதுக்கு எனக்கு இல்லை என்று சொன்னால் நாட்டில் இருக்கக்கூடிய சாதாரண குடிமகன், அந்த குடிமகனுக்கு எப்படி இந்த உரிமை வழங்கப்படும் என்று நான் கேட்க விரும்புகின்றேன். ஆகவே நான் எந்த கட்சியை சார்ந்தவன், எந்த கொள்கையை சார்ந்தவனாக இருந்தாலும் இங்கே இருக்கக்கூடிய 225 பேருக்கும் இருக்கிற கருத்து சுதந்திரம் எனக்கும் இருக்கிறது. ஆகவே இந்த கருத்து சுதந்திரம் வந்து இன்றைக்கு 10 மாதங்களாக மறுக்கப்பட்டிருக்கிறது. ஆகவே இந்த விடயம் தொடர்பாக அரசாங்கம், சபாநாயகர், ஒரு கட்சி சார்பில்லாமல் எல்லோருக்கும் இருக்கிற அந்த உரிமை எனக்கு வேண்டுமென்றதை தான் நான் தொடர்ந்து கேட்டுக்கொண்டிருக்கிறேன். ஆகவே தயவு செய்து நான் வருகின்ற இந்த வரவு செலவு திட்டத்தில் என்னுடைய கருத்தை சொல்லுறதுக்கு அதுக்கான முழு சுதந்திரம் வேணும்.
Is Honorable Sumandira?
Outside the text, you can make your statement, but you can't make it outside.
The point of order is that the Honorable Member has raised a question of privilege. Having raised it, he can't make a speech. That's the point of what I'm raising. But I also wish to state that the issue that he has raised, as he himself has said, if a member functions independently, he says that member must have a right to speak in parliament. If he declares himself to be an independent member, meaning independent of the Ilangai Tamilarasu Katchi from which he was elected, then the speaker can allocate time for him. That has been the tradition. So long as he remains a member of the ITAK, he must fall by the whip of the ITAK. If he doesn't fall by the whip of the ITAK, he will not be allocated any time. I say this on behalf of all the members of the ITAK, other 15 members of parliament present here.
Honourable Member, I will bring this to the notice of the Honourable Speaker.
Honourable Dinesh Gunadhan.
Shakti has raised a very important issue for the second time in the last few months. This is the second time. Honourable Member of Parliament has requested repeatedly an opportunity to express the views as a Member of Parliament to represent the people who have elected him. Now, tradition, as Honorable Sumandaran said, tradition is totally different. There was Honorable Lalita Tulatmudali, you were deprived when you got up to speak. But that by Honorable Gamini Dirisanayake and Honorable Premachandra, I remember in the House, Honorable Speaker M.H. Mohammed said, I recognize the member. Time can be, of course, limited on the request of the whip, but you can't deprive a member of expressing the views for which he has a right to speak. Secondly, when Honorable Hizbullah was facing a similar situation under Honorable Ashraf, we were seated in the opposition, Honorable Bandula Gunawad and myself. The Speaker ruled that Honorable Hizbullah could speak, but the time was given only from the opposition allocation. So I don't think it is fair to keep Honorable Sivasakti Ananda, deprive him of his right to express his opinion in the House.
As I said earlier, I will bring this. Yeah, what is your point about Honorable Sivasakti Ananda?
Kaurav Pradisavan Aravagale. நாங்கள் ஒரு கட்சியாக நாங்கள் போட்டியிடவில்லை. நான்கு கட்சிகள் கொண்ட தமிழ் தேசிய கூட்டமைப்பாகத்தான் நாங்கள் இந்த தேர்தலில் நாங்கள் போட்டியிருக்கிறோம். ஏற்கனவே ஐக்கிய மக்கள் சுதந்திர கூட்டமைப்பு என்று சொல்லி போட்டியிட்ட கட்சிகள் இருக்கக்கூடிய பாராளுமன்ற உறுப்பினர்களுக்கு இதே மாதிரியான நேர பிரச்சனைகள் இருந்து அவர்களுக்கான நேரங்கள் ஒதுக்கப்பட்டிருக்கிறது. ஆகவே வந்து நான் ஒரு கட்சியை சேர்ந்தனான். நான் கடந்த 35 வருட காலம் அந்த கட்சியில் இருக்கிறேன். தற்சமயம் அந்த கட்சியினுடைய ஒரு செயலாளராக இருக்கிறேன். தொடர்ச்சியாக நான் இந்த வன்னி மாவட்ட மக்கள் இந்த ஒரு பாராளுமன்ற உறுப்பினராக தெரிவு செய்யப்பட்டிருக்கிறது. ஆகவே என்னுடைய நேரத்தை தடுத்து வச்சுக்கொண்டு இன்றைக்கு இந்த சிறப்புரிமை விஷயத்தையும் கூட எடுக்கக்கூடாது என்ற அளவுக்கு அந்த அளவுக்கு இவர்கள் பயப்படுகிறார்கள். ஆகவே நான் கேட்பதெல்லாம் வந்து இங்கே இருக்கக்கூடிய 225 பாராளுமன்ற உறுப்பினர்களுக்கும் இருக்கக்கூடிய அந்த சிறப்புரிமையை தான் நான் கேட்கிறேன். இவர்கள் யார்கிட்டையும் நான் வந்து பிச்சை கேட்கவில்லை. எனக்கு இருக்கக்கூடிய இந்த சபையில் இருக்கக்கூடிய அனைத்து கட்சிகளைச் சேர்ந்த பாராளுமன்ற உறுப்பினர்களுக்கு என்ன உரிமை இருக்கோ அதைத்தான் நாங்கள் கேட்குறோம். இதுவரை காலமும் அரச பயங்கரவாதத்தை பற்றியும் சிங்கள பேரினவாதத்தை பற்றியும் ஊடக சுதந்திரத்தை பற்றியும் வாய்களிய பேசியவர்கள் ஒரு தமிழ் பாராளுமன்ற உறுப்பினர்களுக்கான நேரத்தை மறுக்கிறவர்களுக்கு வந்து என்ன ஜனநாயகம் இருக்குது? ஜனநாயகத்தை பற்றி சுதந்திரத்தை பற்றி கதைக்கிறக்க என்ன இருக்குது? தமிழர்களுடைய 70 வருட அரசியல் வரலாற்றில் ஒரு எதிர்க்கட்சி தலைவர் ஒரு தமிழ் பாராளுமன்ற உறுப்பினருக்கு நேரம் ஒதுக்கி கொடுக்கக்கூடாது என்று சொல்லி மறுக்கிறது என்பது தமிழர்களுடைய 70 வருஷ அரசியல் வரலாறு. இத மாதிரி ஒரு மோசமான ஒரு செயல் இல்லை. ஆகவே சபை இந்த உயர்ந்த சபையானது வந்து எனக்குரிய நேரத்தை தருவதற்கு
Even after being ruled by the chair, the honorable member keeps on making a speech. He is entitled to raise a question of privilege, but not entitled to make a speech like this.
Order, please. I will, as I said earlier, I will bring this to the honorable speaker's attention. Order, please. ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා
බයිට පොඩ අචා
යූදුවේ ඔබතුමාට දීලා තියෙන අවස්ථාව කතා කරන්න
ඩෙමොක්‍රටික්
සර් බයිට පොඩ
පාර්ලිමේන්තු
විමර්ශන සර් බයිට පොඩ මම කියලා දීලා තියෙන
සර් බයිට පොඩ මට සර් සර් සර්
ඔබතුමා කාරණේ මතු
කර ලස්මන් ගිරියල්ල සභානායකතුමා හොඳටම දන්නවා මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමයේ ඉතිහාසයේ දීර්ඝ කාලීන අධ්‍යක්ෂකමක් එතුමට තියෙනවා.
මේ honorable sumandaran says he has no objection if we give him time. We are ready to give him time. Yeah. That's what you said.
මම
joint opposition is ready to give him time.
මම මේ කාරණේ ගරු කතානායකතුමාව දැනුවත් කරන්නම්. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මේ ඔබතුමාගේ කාරණේ අවසන් කරන්න. කරුණාකරලා අපිට අද දවසේ වැඩ කටයුතු ගොඩක් තියෙනවා. ඔබතුමා අවසන් කරන්න ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා.
Sir, I'm very unfair.
Bandura Gunawadana Mantri Thuma, Abathumage Karane Avasana Karanne.
Yeah, Garu.
අවසන් කරන්න.
අර මේ ඉඳගන්න නැනේ. කරුණාකරලා ඔබතුමා වාඩි කරවන්න.
ඔබතුමාට කතා කරන්න අවස්ථාව දීලා තියෙන කතා කරන්න.
වාඩි කරන්නකෝ. දැන් මෙතන කරු සභානායකතුමායි ගරු සභානායකතුමායි ඉන්නවා ලක්ෂ්මන් ගිරියල්ල මැතිතුමා. එතුමා හොඳටම දන්නවා මේ රටේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ තිබුණ සම්ප්‍රදාය. සුවන්දිරන් මන්ත්‍රීතුමා එතුමාගේ ආධිපත්‍යයට මේ පාර්ලිමේන්තුව යටත් කිරීම වැරදි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් තමන්ගේ හඩනගන්න අවසර දීමේ අයිතිය කතානායකවරු ඉතිහාසයේ දීලා තියෙනවා. එම්.එච්. මොහොමඩ් කතානායකතුමා ඉන්න අවස්ථාවේදී දෝෂාභියෝගයේ පැමුණන වෙලාවේ
ලක්ෂ්මන් ඒ කාරණේ මතක් කරා මීට කලින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා
ගාන්ධි දිසානායකට මේ ලලිත් ඇතුළත් මුදුනේ මැතිතුමාට එහෙම් පිටින් මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න ඉඩ ප්‍රස්තාව ලැබලා දුන්නා. මේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සඳහන් කරපු විදියට මෙතන අශරොබ් මන්ත්‍රීතුමා එක්ක ඉන්නකොට තමුන්නාංශේ සාක්ෂි දරනවා. විසුබුල්ලට කතා කරන්න ඉඩ
දුන්නා. ගරු මන්ත්‍රීතුමා අලුතෙන් ඇවිල්ලා ගරු මන්ත්‍රීතුමා
පාර්ලිමේන්තුවට ඇවිල්ලා
ඕඩර් ප්ලීස් ගරු මන්ත්‍රීතුමා මම අවස්ථාව දීලා තිනවා මම මේ කාරණේ පිළිබඳව ගරු කතානායකතුමා දැනුවත් කරලා තීරණයක් කර දෙන්නම්. එතකන් ඉන්න ඔබතුමා. ඔව් ඔබතුමාගේ මොකද පොයින්ට් බෝඩ් එක?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේව පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ 6යි තියෙන්නේ. ඒ පිළිගත් දේශපාලන පක්ෂ 6ට නීත්‍යානුකූලව කාලය වෙන් කිරීම සහ කතා කරනවා. මේ අවස්ථාවේ මේ කිඹුල් කඳුළු හෙලන මන්ත්‍රීවරුන්ට කියනවා මේ පිළිගත් දේශපාලන පක්ෂ 6 විතරයි මේ අවස්ථාවේ.
හොඳයි. බොහොම ස්තුතියි. මේට වඩා මේ වෙනුවෙන් කාලය ගත කරන්න පුළුවන් කමක් නැහැ. මේ වෙනුවෙන් මීට වඩා කාලය ගත කරන්න බැහැ. මම මේ කාරණේ පිළිබඳව ඕඩර් ප්ලීස් ගරු මන්ත්‍රීතුමාලා කරුණාකරලා මට අවස්ථාව දෙන්න. මම මේ කාරණේ පිළිබඳව ගරු කතානායකතුමාව දැනුවත් කරනවා. එතුමා මේ පිළිබඳ තීරණ දෙයි. බොහොම ස්තුතියි. මොකද පොයින්ට් ඕඩර් එක ගරු මන්ත්‍රීතුමා? මේක අවසාන පොයින්ට් ඕඩර් එක. මීට වඩා මේ කාරණේ මම අවස්ථාව දෙන්නේ නැහැ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට වෙලා තියෙන්නේ ඕක තමයි. වෙලාව ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් අපිට මේ අනුකම්පාවෙන් දෙනවා මිසක් නැත්තම් දෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව පවත්වනට වඩා හොඳයි නොතිය ඉන්න එක. මම කියන්නේ කිසිම වැදගත් කාරණාවක් මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලා නැහැ. ඒ නිසා කරුණාකරලා මේ එකිනෙක පක්ෂවලට වෙලාව වෙන් කිරීම වෙනුවට වෙලාව විවෘත කරන් රැලි වේලකම් හරි කතා කරලා
ඉන්න. බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩකටයුතු ආරම්භේ කාලේ පිළිබඳ ප්‍රශ්න තියෙන්නේ. මං කියව අවසාන පොයින්ට් ඕඩ් එක කියලා කියන්න.
වෙන එකක්. ඒකට අදාළම නැහැ. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ගිය සතියේ
ගරු අමතුමා විනාඩියක් ඉන්න මෙතුමාගේ මේ පොයින්ට් ඕඩ් එක.
ගිය පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ මම ප්‍රශ්නයක් ඇහුවා. ඉන්දියානු සමාගම් මෙත ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ පවරාදීන් පිළිබඳව.
දැන් ඒක අපි සාකච්ඡා කරන්න අවස්ථාවක් නැහැ.
මම ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙලාවේ එදා අමාත්‍යතුමා උත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ සභානායකතුමා කිව්වා ඊට පස්සෙ උදා උත්තර දෙනවා කියලා. ඊයේ මම ඇහුවා. ඊයේ අහනකොට කිව්වා අද උත්තර දෙනවා කියලා. ඒතකොට මේ තෙල් සංස්ථාව බාර අමාත්‍යවරයෙකුත් ඉන්නවා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුත් ඉන්නවා. ඒතකොට 27/2 යටතේ තියෙන අපිට විශේෂ අවස්ථාවක ප්‍රශ්නයක් අහන්න. තෙල් ටැංකි සංකීර්ණ විකුණන්නට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා උත්තර දීලා වැඩක් නැහැ. හැබැයි දැන් ඔබතුමාම පිළිගන්න ඕන. දැන් මම අවස්ථා කීපයකදී මේක අහනවා දෙන්නේ නැහැ. මොකද
සභානායකතුමා?
I have been informed by the honorable minister that he'll be answering this question tomorrow.
Right, okay. Thank you.